ඒක නෑ අරමුණකට හිත මිලක්කේකට යන ගමනේ තවත් එක් මොන ගැසීමක් තවත් එක් සොඳුරු හමුවීම මෙසේ සටහන් වෙනවා. මේ ඔබ අප සෑම දිනම සිටින්නේ එකම වාහනයක එකම නැවක පොරුවක පාරුවක නොවේ. එහෙම එකම පාරුවක බෝට්ටුවක ඉන්න තිබුණනම් මොන තරම් අගේද, මොන තරම් වටිනවද, මොන තරම් සුන්දරද? නමුත් අප සිටින්නේ එකම බෝට්ටුවක නම් නොවේ. නමුත් ඒ සිටිවිල්ල එක පැත්තකින් සතුටක්, තවත් පැත්තකින් රැකවරණයක් පිළිබඳ හැඟීමක් ඇති කරනවා. සෑම දිනම ඉන්නේ එකම යානයක, වාහනයක, බෝට්ටුවක, ආරුවක කියන සිටිවිල්ල. නමුත් ඇත්ත කුමක්ද? ඔබ අප සෑම දෙනාටම එකම බෝට්ටුවක ඉන්න, යන්න, එන්න ලැබෙන්නේ නැහැ. ඒ තමා සසරේ ඇති කාගේවත් තීරණයක්, නියමයක්, නීතියක්, රෙගුලාසියක් නොවේ. සසරේ ඇති අප මේ ගැන කලිනුත් සාකච්ඡා කළා. එකම අත්දැකීම එකම විදිහට දෙදෙනෙකුට ලබා ගන්න බැරි බව, බෙදා ගන්න බැරි බව. එකම තේ කෝප්පය 10 දෙනෙකුට බෙදා ගන්න පුළුවන්. අතින් අතේ යවා උගුරෙන් උගුර 10 දෙනෙකුට බෙදා ගන්න පිළිවන්. නමුත් රසය හා ගුණය බෙදා ගන්න බෑ. රස 10ක්, ගුණ 10ක්, ලැබෙන ප්‍රතිඵල 10ක්. මෙන්න මේ වෙන්වුණු තැනයි සසර අපව තබා තිබෙන්නේ. එකට ඉන්න පුළුවන්, එකට ඉන්නවා කියන සිටිවිල්ල පමණයි මෙතන තිබෙන්නේ. එබඳු එක්වීමක්, එකට සිටීමක්, එකට යෑමක්, ඒමක් හෝ ඊමක් නෑ. නමුත් එහෙම ඉන්නවා, ඉන්න පුළුවන් කියන සිටිවිල්ල පමණක් තිබෙනවා. එබඳු සිටිවිල්ලක ජීවත් වෙන පිරිසකට තමා පුහුදුන් සත්වයා කියන්නේ. සිටිවිල්ල තමන්ට හිතෙන දේ, තමන්ට හිතුණු දේ, හිත වපු දේ ඇත්ත කියා පිළි අරගෙන ඒ සිටිවිල්ල අනුව ලෝකයක් දකිනවා. එහි කාචයක් ඇලෙව්වහම පේන්නේ ඇහැටයි පේන්නේ. නමුත් පේන්නේ ලෝකය, නමුත් දකින්නේ කාචය විසින් ඇහැට පෙන්වනු ලබන දේ පමණයි. සිතිවිල්ලක් හිතේ අලවගත්තාම ඒ ඇලවූ සිතිවිල්ලට ඒ අලවගත්ත සිතිවිල්ලට අනුව ලෝකයක් පේනවා. එතනදී හිතන හැම දෙයක්ම ඇත්ත. හිතන සෑම දෙයක්ම ඇත්ත. කාටද? සිතුණු කෙනාට. සෑම දෙනාටම නොවේ. එසේ සිතුණු කෙනාට සිතු සෑම දෙම ඇත්ත. ඇත්ත පිළිබඳ උහුදුන් සත්‍යයට තිබෙන එකම සාක්ෂිය එකම මිම්ම සිතිවිල්ල පමණයි. වෙන කිසිදු සාක්ෂියක් වෙන කිසිදු සාධකයක් නැහැ. සිතිවිල්ල පමණයි. වෙන්කල සත්වයා, උහුදුන් සත්වයා කියන්නේ වෙන්කල සත්වයා. වෙන්කල පේන වෙන්වීමක් නැහැ. දෙදෙනෙක් අතර පේන්න භෞතික තාපයක් බැඳ නැහැ. භෞතික වැටක් ගහලත් නැහැ. නමුත් සිතිවිල්ලකින් වෙන් කර තිබෙනවා. වෙනස්. මම වෙනස්. එම නිසා මේ සිතිවිල්ල ඇත්තයි කියා පිළිගත් සිතකට තමන් වෙන්වුණු කෙනෙක්. එක් පැත්තකින් සිතිවිල්ලකින් වෙන්කර තවත් පැත්තකින් සාමෝහිකත්වය පිළිබඳ අදහසකුත් දී තිබෙනවා. එබඳු චිත්‍රයකුත් පෙන්නනවා. බලන්න මොන තරම් රැවටීමක්ද. එක අතකින් මම වෙනස්, මම අනිත් අය වගේ නෙමේ, මම මෙහෙමයි කියන අදහස දිට්ඨිය ඇතිකර ඒ දෘෂ්ටියෙන් වෙන් වෙච්ච කෙනෙක්ව පෙන්නන. දිට්ඨි කියන්නේ දෘෂ්ටිනේ. දෘෂ්ටි කියන්නේ පෙනීම. මේ එහෙම දිට්ඨියකින් පේන්නේ මම වෙනස් කෙනෙක්. ලෝකෙට වැඩිය මම වෙනස්. හැම දෙනාටම වැඩිය මම වෙනස්. මගේ නම වෙනස්. මූණ වෙනස්. පාට වෙනස්. වයස වෙනස්. ප්‍රතිපත්ති වෙනස්. ඉලක්ක වෙනස්. ගතිගුණ වෙනස්. මේ විදිහට බලන්න මම මොනතරම් වෙනස් කෙනෙකු විදිහටද මට පේන්නේ. තමන්ටම පේන්නේ. තමන් මොනතරම් වෙනස් අයෙකු විදිහටද. මේ තමයි සක්කාය දිට්ඨිය. මේ වචනේ ලොකුවට ගන්න එපා. එනි මේ සක්කාය දිට්ඨිය කියන්නේ එහෙම පේනවා මම වෙනස් කෙනෙක්. මම වෙනස් පමණක් නොවේ. මා අනිත් අයට වඩා විශේෂ කෙනෙක්. සක්කාය. සක්කාය වෙනස් හා සුවිශේෂී කෙනෙක්. අසාමාන්‍ය කෙනෙක්. මේ සිතිවිල්ල තිබෙන සිත්වලටයි පුහුදුන් සිත් කියන්නේ. තමන් වෙනස් හා අසාමාන්‍ය කෙනෙක්. අනිත්‍යමම සමානයි. මට නොවේ ඒ ඇයට සමානයි. සමානයන් අතර තමන් අසමානයි. දැන් මෙහෙම මෙබඳු චිත්‍රයකුත් පේනවා. ඒ සමගම තවත් චිත්‍රයකුත් පෙන්වනවා. චිත්‍ර දෙකකට රවට්ටනවා. දෙවන චිත්‍රය තමයි සාමූහිකත්වයේ පිළිබඳ චිත්‍රය. මට මේ මෙයයි ඉන්නවා. මට මේ පමණ පිරිසක් ඉන්නවා. අපි යන්නේ එකට. අපි ඉන්නේ එකට. ජීවත් වෙන්නේ එකට. දුක සැප බෙදාගන්නේ එකට. සාමූහිකත්වයේ පිළිබඳ අදහසක් හිතට එන විට සුරක්ෂිත බව පිළිබඳ ඉඟියකුත් දෙනවා. සුරක්ෂිතයි කියන ඉඟියක් ලැබෙනවා. මෙහෙම මේ සිතිවිලි දෙකම මේ දිට්ටි දෙකම එකට යනවා. හැබැයි එකට යන්න බෑ වගේ නෙපේන්නේ. එකක් ඇත්තනම් අනිත් එක බොරු වෙන්න ඕන. මේ තමයි මෙතන තිබෙන මෝහනේ මුලාව. පරස්පර දිට්ටි දෙකටම පැවටිලා. ඒ දිට්ටි දෙකම පිළි අරගෙන ඒ විදිහට දකිනවා. ඉතින් එහෙම ඒ දික්ති දෙකින් දකින විට හැමෝම ඉන්නේ එකම බෝට්ටුවක එකම පාරුවක කියන හැඟීමක් වෙනවා. දේශපාලනයේදී එන්න පුළුවන්. හැමෝම එකම පක්ෂි. ඒ එකට වැඩ කරනවා අපි හැමෝම එකම පක්ෂි. එකම ආගමක. එකම ගමක. එකම පාසලක. එකම ආදි ශිෂ්‍යයන්. පෝෂ්‍යාවන් එමෙන්ම එකට භාවනා කරන එකම වන්දනා ගමනක යන මේ විදිහට බලන්න සාමූහිකත්වයේ පිළිබඳ මොනතරම් රාමු හැදිලා තියෙනවද? රාම් කීයක් හදාගෙන තියෙනවද? කණ්ඩායම් වී මොනතරම් කණ්ඩායම් වලට මම මාව ඇතුල් කරගෙන තිබෙනවාද? එක කණ්ඩායමක් නොවේ. රට, ජාතිය, ආගම, ගම, දේශපාලන පක්ෂය, කුලය, භාවනාව, භාවනා ගුරුවරය, ක්‍රමය, භාවනා මධ්‍යස්ථානය, මේ ආකාරයට කණ්ඩායම් වී මොනතරම් කරගෙන තිබෙනවද? කුලක කීයක් අදාගෙන තිබෙනවද? හැදී තිබෙනවද? මම උර ඇතුල් කරගෙන තමන්ව ඇතුල් කරගත් කුලක කීයක් තිබෙනවද? කුලක සමූහයන් මේ ගැන හිතන සිටීම සහ සෙවීම එක් පැත්තකින් හරි රසවත්. කණ්ඩායම් කීයක් ඇදී තිබෙනවද? කණ්ඩායම් කීයකට තමන්ව ඇතුල් කරගෙන තිබෙනවද? ඇතුල් කරගන්න උත්සාහ කරනවද? එළියට යන්න හදනවද? හැම කණ්ඩායමක් එක්කම සමානයි කියන සිතුවිලි එනවා. එකම පාසලේ සමානයි. එකම ගමේ, එකම ආගමේ, එකම භාවනාව කරන මේ ආකාරයට සමාන හැඟීමක් එනවා. හැබැයි මේ සමාන හැඟීම ඇතුලේ මම වෙනස්, මම අසාමාන්‍යයි කියන හැඟීමක් තිබෙනවා. සමානයන් අතර අසමානයි. මේ කාරණය දිගටම මෙනෙහි කරන්නට වටින කාරණයක්. සිහි බුද්ධියට හොඳට පේන කාරණයක්. සාමාන්‍ය බුද්ධියට පේන්නේ නැහැ. සිහි බුද්ධියට පේනවා. එම නිසා තමයි මේ සාමූහික වීම සහ කැදී යෑම සිදුවන්නේ. එකතු වීම වෙනවා, වෙන්වීම වෙනවා. එකතු වීම සහ වෙන්වීම වෙන්නේ සිතිවිලි වලින්. භෞතිකව නොවේ, සිතිවිලි වලින්. මෙන්න මේ නිසා අප සමානයි. එක ගමේ උපන් නිසා සමානයි. එක රටේ උපන් නිසා සමානයි. එකම විශ්වවිද්‍යාලයකට ගිය නිසා සමානයි. ඉතින් සමානයි කියන හැඟීමෙන් එකතු වෙනවා. එකතු වී සිටින විට අසමානකම් පේන්න පටන් ගන්නවා. පරස්පරයන්. එවිට ගැටුම් ඇති වෙනවා. ගැටුමත් සමග වෙන්වීමක් සිදු වෙනවා. එක්වීමත් සිතිවිල්ලක ප්‍රතිඵලයක්, වෙන්වීමත් සිතිවිල්ලක ප්‍රතිඵලයක්. බොහෝ විට භෞතිකව හා කායිකව නිතර නිතර මේ හමුවීම් වෙන්වීම් සිදු නොවුනට මානසික මට්ටමින් බහුල වශයෙන් එක්වීම් සහ වෙන්වීම් සිදු වෙනවා. දැන් මේ අවධානය යොමු කරන්න හදන්නේ මේ සියල්ල නිසා හිතනවනේ අපි එකම බෝට්ටුවක ඉන්නේ කියන හැඟීමක්. නමුත් නෑ. එකම පාරුවක දෙදෙනෙකුට යන්න බෑ. භෞතිකව නම් පුළුවන්. එකම බස්රියක, වාහනයක, අහස්‍යානයක, නැවක 10කට, 15කට, 50කට, 100කට, 200කට යන්න පුළුවන්. භෞතිකව, මානසිකව බෑ. අප හැමෝම ඉන්නේ එකම බෝට්ටුවක නොවේ, එකම පාරුවක නොවේ. නමුත් එකම සංසාර සාගරයක, එකම සංසාර දිය ධාරාවක තමයි ඉන්නේ. එකම බෝට්ටුවක නෙවෙයි. එකම ගඟක ඉන්නේ. එකම දිය පාරක කෙනෙක්. හොඳට බලන්න මේ කාරණය හොඳට මෙනෙහි කරන්ට සිහි බුද්ධියෙන්. එකම ගඟක, එකම දිය පාරක, එකම සැඩ පාරක ඉන්නේ කෙනෙකු නිශ්චලව ඉන්නවා වන්ට පුළුවන්. ඒ සැඩ පාර ගෙනියන තැනකට යනවා කියා අතපය හකුලගෙන ඉන්න අයත් ඉන්නවා. එමෙන්ම සැඩපහර යන වේගෙ මදි කියා ඒ සැඩපහර ඒ ගඟ ගලන දිශාවටම තවත් වේගෙන් පීනන අයත් ඉන්නවා. දැන් පහළට තව වේගෙන් පීනනවා. පීනුවේ නැතත් පහළට තමයි යන්නේ. හැබැයි ඒ මදි තව වේගෙන් පීනනවා. සමහර අය එක තැන දියපොන් ගහනවා. කරණම් ගහනවා. හරහට පීනනවා. තවත් සමහරු කිමි දෙනවා. සුලියට අහුවෙලා එක තැන කරකැවිනවා. ඒ අතර කෙනෙකු දෙදෙනෙකු උඩුගම් බලා පීනනවා. ක්‍රියා රාශියක්. එකම ගඟක හිටියට කෙනෙකුට තව කෙනෙකු ක්‍රියාවෙන් වෙනස්. අත්දැකීම එකයි. නමුත් අත්දැකීමක් ඇතුලේ කෙනෙක් ඒ අත්දැකීමේ වේගයට ගහගෙන යනවා. තවත් කෙනෙකු අත්දැකීමෙන් අපෝ යම් පමණකට තල්ලු කරනවා ඊට වැඩිය වේගෙන් තල්ලු වෙලා යනවා. පහළට තව වේගෙන් පීනනවා. උදාහරණයක් විදිහට බොහොම ආකර්ෂණීය ඇතිවන ඇලීම, බැඳීම, රැඳීම ඇතිවන අත්දැකීමකදී ඒ අත්දැකීම විසින් උත්සාහයෙන් සිත්වල ඇලීමක් ඇති කරන විට කෙනෙකු ඔහේ ඇතිවෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියන්නේ ඇතිවීම දිහා බලන් ඉන්නව නෙවෙයි. ඔහේ ඉන්නවට පය අකු ලැබෙන ආසාවක් එනවා. එන්න ඇරලා ඉන්නවා. ඉතින් ආසාවට යට වෙලා ආසාවේ ගහගෙන යනවා. තව කෙනෙකු වැඩියෙන් ආසාවේ ඒ අත්දැකීමත් එක්ක ශනිකෝ උපදින ආසාව මදි කියා තව අතින් පයින් දාලා දඟලලා දෙගුණ තිගුණ කරගන්නවා ඒ ආසාව. පහළට තව වේගෙන් පීනනවා. තවත් කෙනෙකු ඒ ඇති වුණු ආසාව එක්ක මෙහෙම්මම ගිලිලා යනවා. ඒ අතර තවත් කෙනෙකු ඒ ආශාවෙන් කරණම් ගහනවා. කෙනෙක් දෙදෙනෙක් බොහොම ස්වල්ප කෙනෙක් දෙදෙනෙක් කෙනෙක් කීප දෙනෙක් ආශාවට එරෙහිව උඩුගම් බලා පීනනවා. ආශාව නැති තැනක් ආශාවේ උල්පතක එපිටින් යන්න උඩුගම් බලා පීනනවා. මේ නිසා එකම බෝට්ටුවක නොවී ඉන්නේ. නමුත් එකම සැඩපහරක තමයි ඉන්නේ. එකම සංසාර සාගරයේ. තීරණය වෙන්නේ අපි කරන්නේ මොකක්ද කියන එක උදයි. මොනවද අපි කරන්නේ? ඒ චේතනාවද තමයි පුද්ගලයව නිර්මාණය වෙන්නේ. උඩුගම් බලා යන කෙනෙක්ද සැඩපහරත් එක්ක ඔහේ සැඩපහරට අපිව ගහගෙන දසාගෙන යන ඉඳ දීලා ඉන්න කෙනෙක්ද සැඩපහරි වේගයේ දෙගුණ තෙගුණ කරගෙන අපි දඟලලා වැඩිපුර බිලි වෙන කෙනෙක්ද ඇඟීමක් ඇති වුණු තැනම සියදි විනාසා ගන්න කෙනෙක්ද සියදි නසා ගන්නවා කියන්නේ හැඟීමක් ඇති වුණු ගමන්ද ඒ මුළු හැඟි ඒ හැඟීමෙන් තමන්ව සම්පූර්ණයෙන්ම උස්ම හිර වෙන මට්ටමට ඒ හැඟීම ඇතුලේ ගිලෙනවද හැඟීම් සමග සෙල්ලම් කරනවද තරණම් ගහනවද එහෙම නැත්නම් හැඟීම යට නොවි එතෙරෙ වෙන්නට උඩුගම් බලා පීනනවද අත්දැකීමෙන් අත්දැකීමට තමන් කවුද කියන කාරණය තීරණය වෙන්නේ මෙසේ අප හැඟීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට අනුව. සමහර විට හැකියාව එකක්. ජීවිත කාලෙටම එක රැගුරුවරයා නම් ගුරුවරයා, වෛද්‍යවරයා නම් වෛද්‍යවරයා, රියදුරා නම් රියදුරා. අපි හඳුන මෙයා වෛද්‍යවරේ, ගුරුවරේ, රියදුරේ, ඉංජිනේරුවරේ, ලිපිකරුවේ, සංගීතඥයේ ආදී වශයෙන්. නමුත් ඉතින් ඒ කාර්යය කරන්නේ පැය කිහිපයක් දවසකට. නමුත් අපි ඒ නමින් හඳුන්වනවා. දැන් මෙතනදී එහෙම හඳුන්වන්නට බෑ ඒ විදිහටවත්. මෙයා එතරෙවෙන්ට උත්සාහ කරන කෙනෙක් නැතිනම් සංසාර සාගරයට අහුවලා ඒ දියවැලට අහුවලා දිගටම ගහගෙන යන කෙනෙක් එහි අනතුර නොදැන කරණම් ගහන කෙනෙක් එහෙම කියන්න බෑ. අත්දැකීමෙන් අත්දැකීමට, හැඟීමෙන් හැඟීමට වෙනස් විදියටයි ක්‍රියා කරන්නේ. එම නිසා අත්දැකීමෙන් අත්දැකීමට, හැඟීමෙන් හැඟීමට උපදින්නේ වෙනස් වෙනස් පුද්ගලයන්. මේ උපත විපත කියා මරණ දැන්වීම වල ලිවට කමක් නැහැ. නමුත් ඒ සාමාන්‍ය බුද්ධියට බුද්ධිය කියන කාරණේනේ උපන්දිනේ මරණු දිනේ උපත විපත. නමුත් සී බුද්ධියට පේනවා හැම අත්දැකීමක් සමගම කෙනෙක් උපදිනවා. එයා කලින් හිටිය කෙනෙක් නොවේ. ඒ අත්දැකීමට මොහොන දෙන ආකාරය අනුව තමා පුද්ගලයෙකුව බිහි වෙන්නේ. මොන විදිහ කෙනෙක්ද? ඉතින් ඒක අත්දැකීමකදී හැඟීම පාලනය කරන කෙනෙක්, තව අත්දැකීමකදී හැඟීම තේරුණු කෙනෙක්, තවත් අත්දැකීමකදී හැඟීම් සමග ක්‍රීඩා කරන කෙනෙක්, තවත් අත්දැකීමකදී හැඟීමක් නිසා සම්පූර්ණයෙන්ම ගිලුණු කෙනෙක්, තවත් අත්දැකීමකදී ඒ හැඟීම් ඉක්මවා යන්නට වීරිය කරන කෙනෙක්. මේ විදිහට බලන්න හැඟීමෙන් හැඟීමට කෙනෙක් උපදිනවා, පවතිනවා, නැති වෙලා. ඊළඟ හැඟීමේදී මොනවා කරයිද දන්නේ? මොන විදිහ කෙනෙක් ඊළඟ හැඟීමේදී උපදීද පවතීද කියන්න බෑ. මේ අවිනිශ්චිත භාවයේ තමා අපව තබා තිබෙන්නේ. අපි කවුද අපිම දන්නේ නෑ. අපි කවුද අපටම දැනගන්නත් ලේසි නෑ. දැනගත්තත් ඊළඟ මොහොතේ අප කවුරුන් වෙයිද කවුරුවත් දන්නේ නෑ. මම වෙයිද මම නොවේද මමම දන්නේ නැහැ. මට මාව අයිති නැහැ. හිතවතුනි, මේ අත්දැකීමෙන් අත්දැකීමට තමන් කවුද, කවුරුන්ද වී තිබෙන්නේ, කවුරුන් ලෙසද ක්‍රියා කරන්නේ, කටයුතු කරන්නේ, හා කවුරුන් වෙන්නද දඟලන්නේ, දැන ගැනීමයි සිහිබුද්ධියේ භාවිතය. සති සම්පජන්නේ ප්‍රයෝජනින් මොනවද කරන්නේ, මොනවද කරගන්න යන්නේ, මොනවද කරගන්න පුළුවන්. මොනව කළා නම් හොඳයිද? හැම අත්දැකීමක් සමගම උඩුගම් බලා යන දොරටුවකුත් විවර වෙනවා. එබඳු අවස්ථාවකුත් පහළ වෙනවා. නමුත් ඒ පැත්තට හැරිලා ඉන්න ඕනේ. හැරී හිටියොත් තමයි උඩුගම පේන්නේ. ඒ උඩුගම් පේන්නේ උඩ පැත්තට හැරී හිටියොත්. හැඟීම අපව තල්ලු කරන පැත්තටම ඔළුව හැරවගෙන හිටියොත් තේන්නේ සංසාර සාගරේ. අංශක 180ක් හැරුණොත් අන්න ගොඩ යෑමක් තිබෙනවා. වීර්ය කළොත් ගොඩේන්ට පුළුවන්. එම නිසා හැම මොහොතකම සංසාර සාගරයට දොරටුවකුයි විමුක්තියට දොරටුවකුයි දොරටු දෙකක් ඇරෙනවා. මේ දොරවල් දෙකම ඇරෙනවා. එකක් විතරක් නොවේ, දෙකම ඇරෙනවා. හැබැයි අපට පේන්නේ අප හැරී සිටින පැත්තේ දොර හැරුණු බව පමණයි, ඒ දොර විවර වුණු බව පමණයි පේන්නේ. පෙන්නුණු දොරෙන් තම අප එළියට විසික්වෙන්නේ, එළියට යන්න උත්සාහ කරන්නේ. එම නිසා හැම විටම ගැළවීම පැත්තට ඔළුව හරවගන්න. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ මොන පැත්තටද ඔළුව හරවගෙන ඉන්නේ? ගැළවීම පැත්තට. ඉතින් ගැළවීම පැත්තට නම් අපි ඔළුව හැරිත් ඉන්නේ ඒ දිශාවට නම් ඒ පැත්තේ දොර ඇරෙන බව පේනවා. පෙනුනහම ඒ ඉදින්, ඒ පුංචි ඉදෙන් අපිට වින්දන්න පුළුවන්. හැම අත්දැකීමකදීම තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. සසරට එකතු වෙනවද, සසරින් වෙන් වෙනවද? මේ දවසක කවදා හරි කියලා සංසාරේ කෙලවර ගන්න තීරණයක් නොවේ. හැම මොහොතකම මේ තීරණය ගන්න පුළුවන්. හැම මොහොතකම මේ මොහොතේ සසරත් සමග එකතු වෙනවද, එකතු වුණ සසරින් වෙන් වෙනවද, එක් වෙනවද, වෙන් වෙනවද? එක් වෙන්න තීරණය කරන්නේ සසර පැත්තට, ඒ දිශාවට ඔළුව හැරී තිබෙනවා නම් පමණයි. ඒක කියනවා මිච්ඡාදිට්ඨිය. විමුක්තිය පැත්තට ඔළුව හැරී තිබෙනවා නම් තීරණේ ඉන්නේ සසරින් වෙන් වෙන්න. කාගෙන්වත් වෙන් වෙන්න නොවේ, සසරින් වෙන් වෙන්න. මේ තීරණේ ගත් පමණින් වෙන්නේ වීර්ය කරන්න. ඒ වීර්ය කරන්නේ ඒ තීරණය ගත්තොත් පමණයි. එම නිසා මේ මොහොත හරි වටිනවා. මේ මොහොත තරම් ප්‍රයෝජනවත් වටිනා මහගුණ දානයක් තවත් නැහැ. මේ මොහොත ඔහි ගෙවී යන්න ඉඩ හැරියොත් එළියට යන්න තිබුණු අවස්ථාව අහිමි වී යනවා. එම නිසා තමා දහමි කියන්නේ මේ මොහොතේ ඉක්මවන්න එපා. කනෝ වෝමා උපච්චදා අරිණන්නේ සටන් පාඩයක් වගේ. කන කියන ශ්‍රමේ මේ මොහොත මා ඉක්මවන්ට මා එපා. උපච්චදා මේ මොහොත ඔහේ ගෙවිල යන්න දෙන්න එපා. ඒ උද්‍යෝගිමත් සතන් පාඨයක් සමග පිවිසෙමු. සීබුද්ධි භාවිතේට භාවනාවට මේ මොහොතෙහි මොන විදිහේ සිතිවිල්ලක්ද හිතට එන්නේ? ඒ සිතිවිල්ල කොතැනකටද තමන්ව ගෙනියන්න හදන්නේ? ඒ පෙළඹවීමට හසු වී සිතිවිල්ල නිසා ගහගෙන යනවද බලන්න. සිතිවිල්ලත් සමග සෙල්ලම් කරනවද? ඕන දෙයක් උනාවි කියා අතපය හපුලාගෙන කම්මැලි කමින් උදාසීනව ඉන්නවද? සිතිවිල්ල සමග ගහගන්නවද? නැතිනම් වීර්යයක් ගන්නවද? සාහයක් කරනවද? සිතිවිල්ලෙන් එළියට එන්නට සිතිවිල්ලට වසඟ නොවී මුලා නොවී මෝහනය නොවී අවදියෙන් ඉන්නට බලන්න කුමක්ද සිදුවන්නේ? විශේෂයෙන් ඇඟීම් චිත්ත වේග නැතිනම් ආවේග නැමැති දියවැල් රැලි සුනාමි පැමිණෙන විට කුමක්ද අපට සිදුවන්නේ කුමක්ද අප කරන්නේ කෙරෙන්නේ කුමක්ද වෙන්නේ කුමක්ද කරන්නේ කුමක්ද කෙරෙනදී සිදුවනදී සිදු කරනදී ආ සිදු කළ හැකිදී වඩාත් වැදගත් වෙන්නේ සිදු කළ හැකිදී පිළිබඳ දැක්ම අත්දැකීමකදී අපට මොකද වෙන්නේ කොහාටද ගහගෙන යන්නේ අප කොතැනකටද පීනන්නේ ඒ පිළිබඳ දැනුවත් වීමයි සිහියෙන් කරන්නේ සිදුවනදී සිදු කෙරෙනදී අපට සිදු වනදී දැන ගැනීම ඉන් එහාට අපට කළ හැකි දේ කුමක්ද අන්න සීබුද්ධියට පෙනෙන දොරටුව දිගින් දිගටම සසරත් සමග එක් වෙමින් ඉන්නවද නැතිනම් පිටවන දොරටුවෙන් එළියට යනවාද විලි දියසුලියට අසුවි සිතිවිල්ලට අනුව කරකැවෙනවද කරකැවෙමින් කරකැවෙමින් සිතිවිල්ලේ සිරකරුවෙකු වෙනවද එළියට එනවද පිරිපන්දු ඉඩක් ප්‍රස්ථාවක් අවකාශයක් හා හැකියාවක් තිබෙන බව දකිමින් ගැලවෙන්නට පුංචි දොරටුවක් තිබෙන බව හඳුනා ගනිමින් පැමිණෙමු සාකච්ඡාවට සංවාදයට බෙදා ගැනීමට ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න.
අවසරයි සර්. අවසරයි සර්.
තිරුවන් සරණයි ගුරුතුමනි, සිතකයි සිතුවිල්ලකයි වෙනස කොහොමද මොකද්ද?
මුල සිට කියන්න පුළුවන්ද නැවත?
අවසරයි සර්. විසන්ති වුණා වගේ.
ඔව් කියන්නේ ඇහෙනවා. හන්න.
හරි සර්, මේ chat box එකට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා.
ඔව්.
සිතුවිල්ල හඳුනාගත් පසු ඒ වෙනුවෙන් කරන දේ ගැන තීරණය ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙස බැලිය යුතුද?
හොඳයි. මේ සිතුවිල්ලක් බව මේ සිතුවිල්ලක් බව දැන ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිටීමනේ සතිය සම්මා සතිය එතනත් එක අංගයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ සිතවිල්ල අපව ඇදගෙන යනවා නැතිනම් සිතවිල්ල අපව තල්ලු කරගෙන යනවනේ යම් කිසි ගමන. ඒ ගමනට ඔය සිතවිල්ලට ඉදදී සිටීම වෙනුවට මේ ඒ සිතවිල්ලෙන් එළියට එන්නට ඒ හිතන විදිහින් ගැලවෙන්නට වීර්ය කිරීම තුළ එතනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වැඩෙනවා. වීර්යාංගය වායාම. ඒක සිතවිල්ල ඇතුළට යනවද? කියන්නේ ඒ පැත්ත බලාගෙන ඉන්නේ පිට වෙන පැත්ත බලාගෙන ඉන්නේ. මෙහෙම පැති දෙකක් තිබෙනවා, දිසා දෙකක්. එයින් කොයි දිසාවටද යන්නේ? ඒ සම්මා දිට්ඨිය. හැම මොහොතකම මේ අඩුම වශයෙන් මේ අංග තුන ආරි මාර්ගයේ මේ අංග තුන තිබිය යුතුයි. මේ අංග තුන තිබෙනවා නම් අනිත් අංග එකතු කර ගැනීම පහසුයි. මේ මූලික අංග තුන සති, දිට්ඨි, වායාම මේ අංග තුනේ අඩුවක් තියාගෙන වාචා, කම්මන්ත, ආජීව, සමාධි ඒ අංග එකතු කරගන්න වර්ධනය කරගන්න අමාරුයි. ඉතින් එම නිසා මේ හැම අත්දැකීමකදීම බලන්න මොනතරම් සිහියක් තිබෙනවද. ඒ වගේම මේ කියන්නේ මොකද වෙන්නේ මේ අත්දැකීම මාව කොහාටද කියන්නේ? මට මොකද වෙන්නේ? මේ අත්දැකීම ලබන්න කලින් හිටිය මමද අත්දැකීමත් එක්ක ඉන්නේ, සිතිවිල්ලත් එක්ක ඉන්නේ. ඊළඟට මේ එහෙම වෙන්න දෙනවද? දේරීමක් නැහැ, වෙන මොනවා කරන්නද එහෙම හිතනවා නම් ඒ සම්මාදිට්ඨියක් නැහැ. නැහැ. කලීතියක් තියෙනවා. එහෙම වෙන්නත් දෙන්න පුළුවන්, නැත්තම් එළියට එන්නත් පුළුවන්. එළියට එන්න කරන වීර්ය නිකන් එළියට ඒවා කිව්වට එළියට එන්න බෑ. නිදහස් වේවා, නිදහස් වේවා, ගැලවේවා, විමුක්තිය ලැබේවා කිව්වට එන්න බෑ. එමිනෙන් උත්සාහයක් කරන්න ඕනේ. ඉතින්දී සම්මා වායාම තව 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 ඉර වෙන්නත් පීඩය කරන්න පුළුවන්. ඉතින් මිච්ඡා වායාම. ඒ පැත්තම බලාගෙන වෙන මොනවා කරන්නද? මේ පැත්ත විතරයි තියෙන්නේ. මේ සංසාරය විතරයි තියෙන්නේ. මේක තමයි ලෝකේ ඇති. හැමෝම මෙහෙමයි. ඉතින් මටත් එහෙම වුණාට කමක් නැහැ කියා හැමෝටම තරහ වෙනවා. ඉතින් මම මටත් තරහවට කමක් නැහැ. එහෙම හිතුවොත් මේ මිච්ඡා දිට්ඨිය. ඉතින් තමට වෙන්නේ මොනවද කියලා දන්නේ නැතුව හිතනවා මම මෙහෙමයි කියලා. ඒ මිච්ඡා සතිය. කියන්නේ තමන්ට වෙන්නේ මොනවද? තමන් කරන්නේ මොනවද? මේ ගැන බලන්නේ නැතුව තමන් පිළිබඳ හිතාගෙන ඉන්නවා මම මෙහෙමයි කියලා. එතන මිච්ඡා සතිය සතිය නෑ. අනිවාර්යයෙන්ම ආර්ය මාර්ගයේ මේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න ඕන. සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාම. මේ ත්‍රිකෝණය මත තමයි අනිකුත් අංග පහම වැඩෙන්නේ. එසම මේ මූලික අංග තුන ගැන අවධානය යොමු කර ඒ ගැන දැනුවත්ව ඉන්න පුළුවන් නම් අනිත් අංග වලට ලොකු අවධානයක් වීර්යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ අංග තුන ගැන නොසලකා හැරලා අනිත් අංග විතරක් වඩන්න හදනවා නම් එතන අතිවිශාල ශක්තියක් යොදවන්නත් වෙනවා. එය අපහසු වෙන්නත්
සරයි සර්. අද දේශනේ සම්බන්ධයෙන් මම කොතෙක් දුරට ඒක තේරුම් ගත්තාද කියන ගැටලුව මතු කරන්නයි මම මේ ප්‍රශ්න දෙක මතු කරන්නේ. දැන් අපි මෙහෙම කියවොත් අපි සියලුම දෙනා සංසාරේ ජීවත් වෙනවා කියලානේ අපි කියන්නේ. ඇත්තෙන්ම පුද්ගලිය වශයෙන් ගත්තාම පුද්ගලයන්ගේ බැඳීම අනුව සසර වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට සසර සාපේක්ෂයි. මට සාපේක්ෂයි තවත් එක්කෙනෙක් සසරට. මම කොතෙක් දුරට සසරත් එක්ක බැඳිලා ඉන්නවද, කොතරත් එක්ක ධර්ම කාරණාත් එක්ක බැඳිලා ඉන්නවද අනුව පුද්ගලයන් පුද්ගලයාට කෝටි ගාණක් හිටියත් මේ කෝටි ගාණ එක එක තැන්වල ඉන්නේ. අපි සසර කියලා එක කුලකයකට දැම්මට එක කුලකයක නෙමෙයි මේ කට්ටිය මේ ඉන්නේ. හැබැයි අපිට මිත්‍යාවක් තියෙනවා අපි එක කුලකයක ඉන්නේ. සසරේ අපි ඉන්නේ සසරේ අපි ඉන්නේ. ඒක තමයි එක. දෙවෙනි කාරණේ සර් දැන් තනි පුද්ගලයා ගත්තත් එයාගේ අත්දැකීම් ගත්ත උනත් සසර සාපේක්ෂයි. උදාහරණයක් වශයෙන් මම කැමරට අපි කියමු ගොඩාක් ගිජුයි කියලා. ඒ ගිජුකම නිසා මම සසරට දින බැඳීම වැඩි. ඒ වගේම මමම යම් යම් දේවල් සම්බන්ධයෙන් ත්‍යාගශීලී නම් මෛත්‍රී සාගත කටයුතු කරනවා නම් සමහර සසරින් ගැලවෙන්න සසරට තියෙන සාපේස ගතිය අඩු වෙලා ධම්ම මාර්ගයට යන්න මාර්ගයක් මම හදා ගන්නවා. තර තනි පුද්ගලයා ගත්තත් සසර අත්දැකීමට වෙනස් වෙනවා. ඒක තමයි මගේ දෙවෙනි කාරණේ මම සල්ලි දේශනෙන් තේරුම් ගත්තේ. තුන්වෙනි කාරණේ මේ අත්දැකීම් හරහා දොරටුවක් විවෘත වෙනවා කියලා සඳහන් වුණා. ඇත්තම මට හිතෙනවා ගැඹුරෙන් හිතනකොට මේ දොර එක දොරටුවක්ම ප්‍රමාණවත් නේද කිසියම් පුද්ගලයෙක් දිගින් දිගටම භාවනා කරනවා නම් ආයේ වටේ රොම් ගහන්න නැතුව එහෙම ඍජු වශයෙන් එහෙම අල්ලගෙන තිරස් විදියටම එදිනෙදා මෙනෙහි කරමින් දිගට යනවා නම් ගැලවෙන්න පුළුවන් නේද සසරේ. මම ඒක තමයි පැහැදිලි කරගන්න ඕන මේ සවි දේශනේ.
බොහොම පිං. ඇත්තෙන්ම මේ තමයි සාරාංශය ඔබතුමා කීවේ. මේ මම බොහොම ලොකු කතාවක් කරා කියලා හිතාගෙන දිගු මේ මහා වචන ගොඩක් නාස්ති කිරීම ඔබතුමා මේ වාක්‍ය තුනකින් හරි ලක්ෂණට සංක්ෂිප්ත කරලා කිවේ යුතුදේ එල්ලේට ලක්කෙට කිව්වා. ඉතින් බොහොම පිං. ඒ තමයි ඇත්තම ඇත්ත. මේ සතර කියන්නේ වචනයක් පමණයි. සතර කියන්නේ වචනයක්. එහෙම දෙයක් නැහැ. දෙයක් තියෙනවා නම් ඉතින් අපි හැමෝම මෙහෙම එකක ඉන්නවා කියන්නේ ගයක් කිව්වොත් දෙයක්. ගයක් කියන එක දෙයක් නේ. ඉතින් අරුම ගානේ අපිට කියන්න පුළුවන් මේ පවුල හැමෝම ඉන්නේ මේ ගේ ඇතුලේ කියලා. හැබැයි එහෙම කිව්වට ඉතින් කොහේ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි කායිකව හරි ඉන්නේ එක ගයක් ඇතුලේ. මේ බස් එකේ තමයි හැමෝම ඉන්නේ. ඉතින් එහෙම කිව්වොත් කායිකව හරි මේ බස් එක ඇතුලේ ඉන්නවා. හැබැයි ඉතින් අපි එක එක ලෝකවල ඉන්නවා. ඒ නිසා මේ කියන්න බෑ හැමෝම එකට ඉන්නවා කියලා. නමුත් අඳුම ගානේ කායිකව හරි ඉන්නවනේ. දැන් හැබැයි බස් එකක් කීවා වගේ, ගෙයක් කීවා වගේ, බස් හෝල් එකක් කීවා වගේ මේ සසර කීවහම අපි හිතනවා එහෙම දෙයක් මැමෙනවා කියලා. මොකද මේ තැනක් පිළිබඳ අදහස දෙන්නේ සංසාරය කියලා. එහෙම තැනක් නැහැ. කියන්නේ සසර කිය තැනක් නැහැ. හොඳ වෙලාවට එහෙම තැනක් නැහැ. නරක වෙලාවට එහෙම තැනක් නැහැ. හොඳ වෙලාව කියන්නේ එහෙම තැනක් තිබුණොත් ගැලවෙන්න අමාරුයි. නරක වෙලාව මොකද්ද? ඒබඳු තැනක් ඇත්තටම නැති නිසා ගැලවෙන්න තියෙන සිතිවිල්ලක. තියෙනවා කියන සිතිවිල්ල. ඉතින් හැබෑවටම තියෙන තැනකින් ගැලවීම පහසුයි, සිතිවිල්ලකින් ගැලවෙනවා තමයි. මවාගත්ත සිතිවිල්ලකින් මේ සිතිවිල්ලක් මවා ගැනීමක් කියන කාරණේ අවබෝධ කරගෙන අපහැරීම අපහසුයි. ඉතින් මෙහෙම මේ පරස්පරයක තමයි හැම විටම ඉන්නේ. ඔබතුමා කිව්වේ ඇත්තම ඇත්ත. මේ දෙදෙනෙකුට එකම සතර පිටට බෑ. එකට මොනවා කළත්, එකට ආදරය කළත්, වෛර කළත්, යුද්ධ කරත්, මරා ගත්තත්, දන් දුන්නත්, පින්කම් කළත් එකම සසරක නොවේ ඉන්නේ. එකම දිව්‍ය ලෝකෙක ඉපදුනා කියන්න පුළුවන්. එකම අපායකට ගියා කියන්නත් පුළුවන්. හැබැයි එකම සසරක ඉන්නවා කියන්න බෑ. මොකද ඒ විදීන් දෙකක් සාපේක්ෂයි. දෙවෙනි කාරණේ මේ එක්කෙනෙක් ගත්තත් එක මොහොතක ඉන්න සංසාරේ නෙමෙයි ඊළඟ මොහොතේ ඉන්නේ. දෙක මොහොතක හරීම මසුරු කෙනෙක් ඊළඟ මොහොතේ හරීම ත්‍යාගශීලී කෙනෙක්. එක මොහොතක වෛර කරන කෙනෙකු ඊළඟ මොහොතේ කාරුණික කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ පරස්පරයේ නිසා තමයි අපිට මේ එළියට එන්න පුළුවන්. අප තුළම තිබෙනවා මේ ප්‍රතිවිරෝධතාවය. කුසල අකුසල කියලා දෙකක් ගැන කතා කරනවානේ. මේ කුසල අකුසල කියන්නේ මේ සසර පැත්තට වැටෙනවද, එළියට සික් වෙනවද? එහෙම දෙපැත්තක් තියෙනවා. ඒ නිසාම තමයි තුන්වෙනි කාරණේ මතුවෙන්නේ. දැන් හැම අත්දැකීමකදීම අපට පුළුවන් මේ සසරත් එක්ක එකතු වෙනවද, එකතු නොවි ඉන්නවද කියන තීරණය ගන්න. يعني අකුසලයකට අකුසල් එක්ක එකතු වෙනවද, කුසල් එක්ක එකතු වෙනවද? පින් එක්ක පව් එක්ක එකතු වෙනවද නැද්ද? පින් කරනවද පව් කරනවද නෙමෙයි. අකුසල් සමගද වැඩ කරන්නේ, කුසල් සමගද? ඉතින් මේ සඳහා සුවිශේෂී අත්දැකීම් ලබන්න ඕනේ. අප හිතනවා සමහර විට මෙහෙම විමුක්තිය පැත්තට එන්න විශේෂ අත්දැකීම් අවශ්‍යයි. නෑ, විශේෂ අත්දැකීම් අවශ්‍ය නෑ. හැබැයි මොනම හරි අත්දැකීමකින් අප මෙනෙහි කරලා මේ අවබෝධ කරගෙන එතනින් මේ යන්තම් හරි නිකන් ඔළුව හරි එළියට දාගත්තොත් ඒ අත්දැකීම විශේෂ අත්දැකීමක් වෙනවා. මේ තමයි වැදගත්ම කාරණේ. භාවනා කළොත් හැම අත්දැකීමක්ම විශේෂ අත්දැකීමක් බවට පත් කරගන්න පිළිවන්. ඉතින් එහෙම කෙනෙක් සම්පූර්ණ එළියට ආවොත් එතකොට කියනවා මේ අත්දැකීමෙන් තමයි එළියට ආවේ. එතකොට ඒ අත්දැකීම හරි විශේෂයි. හැබැයි එළියට ආපු නිසා ඒ අත්දැකීම විශේෂ වුණේ. නැතු විශේෂ අත්දැකීමක් නිසා එළියට ආව නොවේ. සමහර විට ස්නානය කිරීම, ශවයකින් නානවා, හරි ගඟේ නානවා, කොහොම හරි ඒ අවස්ථාවේ සී බුද්ධිය තියාගත්ත සමහර විට මෙතන සිදුවන දේ අවබෝධ කරගෙන සසරත් එක්ක එකතු නොවී ඉන්න පුළුවන්. එතකොට ඔන්න කියනවා මට ස්නානය කරනකොට තමයි මේ අවබෝධය ලැබුනේ. ස්නානය එතකොට විශේෂ අත්දැකීමක් වෙනවා ඒ පුද්ගලයා. හැබැයි අනිත්‍යම නාන්න ගියා කියලා ඒක අහලා ඒ ඒ ස්නානය කාටවත් විශේෂ නොවෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒ ඔබතුමාගේ මේ කියු කාරණේ මේ දෙවෙනියට එතනම තමයි මේකේ මේන්ට උත්තරේ තියෙන්නේ. අපලඟ තිබෙනවා මේ ප්‍රතිවිරෝධතාවයන් ද්‍රව දෙක. දැන් සංසාරෙට එකතු වෙන ලොකු ගැම්මකුත් තියෙනවා. ඒ පුද්ගලයන් පුද්ගලයන්ට වෙනස්. උදාහරණයක් ගත්තොත් උතුම තමයි ආහාරයේ තද ගිජු බවක් තියෙන්න පුළුවන්. ඒ වගේම උදව් කරන්න මුදල් දෙන්න තෑගි දෙන්න ඒ පැත්තට ලොකු ප්‍රවණතාවයකුත් තිබෙනවා. ඒතර මේ ද්‍රව දෙකක් නේ. ඒතර මේ මේ දෙකෙන්ම එළියට එන්න පුළුවන්. මේ දෙකෙන්ම එළියට එන්න පුළුවන්. මැදින් එළියට එන්න බෑ. මැදින් එළියට යන්න බෑ. මැදින් ඔහේ ඉන්න පුළුවන්. තාවකාලික වශයෙන් ඉන්න පුළුවන් සැහැල්ලුවේ. එළියට යන්න බෑ. එළියට යන්න පුළුවන් නේ. මේ කෙලවර දෙකකින්. වෙන හරි කෙලවර. කෙලවර කොහෙද එක්කෝ අපි ළඟ තියෙන මේ ලොකුම අකුසලේ මොකද්ද කියලා හඳුනාගෙන දැන් ලොකුම දුර්වලකම කියන්නේ. එහෙම නැත්නම් ලොකුම කෙලඹවීම මොකද්ද? අන්න ඒ ඒකත් එක්කම සිටිමින් ඒ ගැනම හිතමින් ඒම වෙල් සිදුවන අවස්ථා පිළිබඳ සිහිය ඇති කරගැනීමෙන් පිටියොත් අන්න එතනින් එළියට යන්න පුළුවන්. දැන් දුර්වලම තැනිනොත් එළියට යන්න පුළුවන්. ඒ වගේම ප්‍රබලම තැන හොය මොකද්ද? අපේ ළඟ තියෙන ලොකුම කුසලයේ කුමක්ද? ලොකුම පාරමිතාව කුමක්ද? හඳුනාගෙන දානීය වෙන්න පුළුවන්, ඉවසීම වෙන්න පුළුවන්. අන්න හඳුනාගෙන ඒ අරහා එළියට යන්න පුළුවන්. මේ මෙතන මේ වැදගත් කාරණයක්. ලොකුම දුර්වලකමිනුත් කෙනෙකුට සසරින් එළියට එන්න පුළුවන්. ඒ වගේම ලොකුම දක්ෂතාවයෙන්ුත් එළියට එන්න පුළුවන්.
සේ එතකොට මේ දුර්වලතාවයක් කමටහනක් කරගන්න පුළුවන් මේ කුසලතාවයක් කමටහනක් කරගන්න පුළුවන් කියන එක නේද?
අනිවාර්යයෙන්ම ඒ ප්‍රබලම දුර්වලකමයි ලොකුම දුර්වලකමයි ප්‍රබලම හැකියාවයි දක්ෂතාවයයි ඒ දෙකම තමයි වැඩිපුරම කමටහන් වෙන්නේ. ඒ අතර මේ සාමාන්‍ය දේවල් නුත් පුළුවන්. හැබැයි මේ එක පාරට මේ එන ගැහුවා වගේ ඉම්මක් පනින්ද පහසු වෙන්නේ එක ලොකුම දුර්වලකම භාවනාවක් කරගත්තොත්. එහෙම නැත්නම් ලොකුම හපංකම භාවනාවක් කරගත්තොත් මේ දෙකෙන්ම පුළුවන්.
තිරුවන් සරණයි සර්.
හොඳයි.
පොඩි අගය කිරීමක් සර්. ගිය බදාදා අපි ධර්මතාවයන් ගැන සාකච්ඡා කළා. කෙනෙකුට ධර්මතාවයන් අවබෝධ නොවෙන්න කාරණා සර් ගොඩක් ගොනු කළා. ඒ ඔස්සේ මම භාවනා කළා, මෙනෙහි කළා. මගේ වාසනාවට ඉරිදා ධර්ම දේශනාවත් බොහොම ලස්සනට පැරලල විදියට ඒ භාවනාවට එකතු වුණා. ගොඩාක් පිං. මොකද එහිදී කරපු ඒ පුළුල් විග්‍රහය මන්දරණයේ සරලත්වය අපේ ගෙදර අය ගොඩක් අගය කළා. අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් ඒක ඉතාමත් විශිෂ්ටයි. ඒක නිසා ලොකු ගමනක් යන්න හේතුපාද වුණා. එහිදී විස්තර කරපු ඒ මනෝවිඤ්ඤාණය ගොඩනගෙන හැටි, කාමච්ඡන්ද, ව්‍යාපාද, ඊට පස්සේ සංස්කාර ගොඩනගෙන ආකාරය පිළිබඳ ඒ යන්ත්‍රණය, ඒ ධර්මතාවය පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ගොඩාක් පිං.
ආමේ. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ඇත්තටම මේ එදා මේ ඉරිදා වැඩසටහන මේ තමා සම්බන්ධ වුණේ මේ එකපාරට නිින්දෙන් ඇහැරිලා ඒ අසනීපෙන් හිටිය මහන්සියක් තිබුණා. ඒ නිසා මම දෙකමාරට විතරදී විවේකයෙන් හිටිය නිදාගත්තා. මම හිතුවා එකකින් ඇහැරෙන්නම් කියලා. කොහොම හරි ඇහැරෙනකොට මේ විනාඩි 10ක් විතර තියලා ඇහැරුණේ. ඉතින් අර මහන්සියයි ඇහැරුන් නිසායි මේ වෙනදා වගේ මේ හොඳ සිකල්පනාවකින් නෙමෙයි වැඩසටහන පටන් ගත්තේ. ඒ ඔරලෝසුවක් තිබුණ නෑ ළඟ. ඉතින් සෑහෙන වෙලාවක් ගිහිල්ලා මම ආපහු මේ ෆෝන් එකේම ඔරලෝසුව බලනකොට තමයි පැයක් මයිත විනාඩි 40ක් විතර ඇති කියලා බලනකොට පැයක් විතරම කතා කරලා. ඉතින් ඒ දා භාවනා කරන්න කියන වෙලාවත් අඩු වුණා. මේ කොහොම හරි ඔබතුමාට ප්‍රයෝජනයක් වුණා නම් මේ මගේ සිහිය අඩු වීම නිසා මම සතුටු වෙනවා. ධර්මතා හැම එකක්ම ධර්මතාවයක් කියන කාරණේට අපිට එන්න පුළුවන් නම් හැම දෙයක්ම ධර්මතාවක්. තරහේමත් ධර්මතාවක්. තරහ නොයේමත් ධර්මතාවක්. තරහ ආභව දැනගැනීමත් ධර්මතාවක්. ඉතින් හැම දෙයක්ම ධර්මතා. කාමච්ඡන්දයක් ධර්මතාවක්, ව්‍යාපාදයක් ධර්මතාවක්, හැබැයි මේවා ක්‍රියාත්මක වෙන ආකාර වෙනස්. හැම දෙයක්ම ධර්මතාවයන් වුණාට මේ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාර වෙනස්. ඒ කාරණියත් ඒ ධර්මතා කියන එක ඇත්ත. මේවා ධර්මතා විදිහට දකින්න හැබැයි එක එක ධර්මතා එක එක ආකාරයට තමයි ක්‍රියා කරන්නේ.
මොකද මට එදා තේරුනේ නිකන් පොතක් බලාගෙන කියනවා කිසි අඩුවක් මට දැනුන්නේ නැහැ. එහෙම නිින්දෙන් හිටියද මොකද්ද කියන එක. මොකද අපි ගෙදරේ ගොඩාක් කතා වුණා මේ ඕනෑම සරල කුද්දලේකට ඒක තේරෙන විදියට කියුණා. වෙනට වඩා ගැඹුරක් තියෙනවද මන් දන්නේ නැහැ. බොහොම ලස්සනට ඒ කතන්දරයක් අපි අහනවා වගේ පොඩි කාලේ ඒක අහගෙන අපි හිටියා. ඒක කතාත් කළා භාවනාත් කළා. ගොඩක් උදව් වුණා පසුව කරන භාවනාවට ගොඩක් පිං.
අවසරයි ආචාර්යතුමනි, අද මේ දේශනාවේ මට තේරුම් ගියේ මෙහෙමයි. මම දන්නේ ඒක හරිද කියලා ඔබතුමාගෙන් නිවැරදි කරගන්නයි මේ කතා කරේ. අපේ ජීවිතේ අපි මේ කතා කරනකොට අපිට අදහස් සිතුවිලි එනවා. ඒවා සතුටට දුකටට විවිධ අවස්ථාවලදී වෙනස් වෙනස් විදිය තමයි දැනෙන්නේ. එතකොට අපි මේ අදහස් වලින් සිතුවිලි වලින් උපාදාන කියන එකට හසු වෙලා, උපාදාන කියන එක මම අහලා තියෙන්නේ වෝටෙක්ස් මෙකැනිසම් එකක් කියලා. හරියට ඒක සුලියක් වගේ. ඒකට හවු වුණොත් ඒකේ ටාගට් එකට ගමනාන්තයට යනවා, අපි ගමනාන්තයට යන්න බැරි වෙනවා. එතකොට එහෙම හසු වෙන්නේ නැතුව උත්සාහ කළා, භාවනා කළා වගේ දැඩි අදිෂ්ඨානයකින් යුතුව විවිධ අංග ප්‍රගුණණය කරොත් අපිට උපාදානෙන් අයින් වෙලා අර ඔබතුමා කිව්ව දොරටුවෙන් ඉවත් වෙන්න පුළුවන් විය හැකිද?
අනිවාර්යෙන්ම මේ එක හරියටම හරි දියසුලිය තිබෙනවා. දියසුලි නැති කරන්න බැහැ. ඉතින් අපි දියසුලිය නම් බදාගත්තේ අපිට ඕන විදිහට දේසුලිය කරකවන්න බෑ. දේසුලියට ඕන අපිට කරකෙන්න වෙනවා. මේ අපි හිතනවා හැබැයි අපි මේ දේසුලියක් බදාගෙන අපිට ඕන විදිහට මේ දේසුලිය කරකවන්න පුළුවන් කියලා. ඒ අදහසින් උපාදාන වෙන්නේ, උපාදාන කරගන්නේ. හැබැයි එහෙම අපි දේසුලියක් බදාගත්ත ගමන් දේසුලියට අනුව අප කරකවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ දියසුලිය පැත්තට හැරිලා බදා ගැනීම වෙනුවට අනිත් පැත්තට හැරිලා දියසුලියට ප්‍රතිවිරුද්ධ දිශාවට හැරිලා පිනුව එළියට එන්න පුළුවන්. ඒ නිසා හැම දියසුලියකම දියසුලි තිබෙනවා, හැම අත්දැකීමකම. හැබැයි අපි කොයි පැත්තට හැරිලා ඉන්නේ ඒ අනුව මේ එළියට එන්න පුළුවන්. ඒ අනුව පුළුවනි තීරණයක් ගන්න, එකතු වෙනවද එකතු නොවි ඉන්නවද කියන එක. වෙන් වෙනවද නෙමෙයි, එකතු වෙනවද එකතු නොවි ඉන්නවද, උපාදාන කරනවද අනුපාදාන කරනවද? ඒ කියන්නේ උපාදාන නොකරගෙන ඉන්නවද? එච්චරයි. උපාදාන කියන්නේ බදා ගන්න, වැළඳ ගන්න.
ඒ කියන්නේ එමෙනි අවස්ථාවක අපි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. ඒකට වැළඳ ගන්න නැතුයි. ඒක ඔක්කොම ඒක සම්පූර්ණ රූට් කෝස් එක ඇනලයිස් කරලා අපි ඒකට කැටලයිස් වෙන, කියන්නේ උත්පිරණය වෙන්නේ නැතුව ඒන් ආරක්ෂා වෙන්න අපි සිහි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. එහෙමද ආචාර්යතුමනි?
ඔව් අනිවාර්යයෙන්ම නේද. එහෙම කියන්නේ යසුලියක් බදාගන්නේ නම් සීබුද්ධියෙන් නොවේ. මේ කිසිම සීබුද්ධිය තියෙන කෙනෙක් යසුලියක් බදාගන්නේ නැහැ. ඒක එතන සීබුද්ධිය අඩුවක්ම තමයි තිබෙන්නේ. ඒක සීබුද්ධිය වැඩි කරගත්තොත් යසුලිය බදා ගැනීම වෙනුවට මේ ඒ අත් දෙකම පාවිච්චි කරලා එළියට පීනන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් සහ ආධ්‍යාත්මික අත්දැකීම් කියා අත්දැකීම් දෙකක් නැහැ. අත්දැකීම් වර්ග දෙකක් නැහැ. අත්දැකීම අත්දැකීම. හැබැයි අත්දැකීම අපි කොහොමද පාවිච්චි කරන්නේ? උපාදානයේ සඳහා පාවිච්චි කරනවද? අනුපාදානයේ සඳහා පාවිච්චි කරනවද? ඒතර මේ ඇදිලා යන ප්‍රවණතාවයන් දැනගෙන දියසුලියට ඇදිලා යන ගතියකුත් තියෙනවනේ. ඒතර ඇදිලා යනකොට අපි කරන්නේ තවත් පීනලා දියසුලියටම එකතු වෙනවා. එහෙම වෙනවද? ඒ ඇදී යන ඔබතුමා කිව්වාගේ මූල කාරණා දැනගෙන, ඒ ප්‍රවණතා දැනගෙන, පෙළඹවීම දැනගෙන, හඳුනාගෙන, ඒවට අහු නොවි අනෙක් දිශාවට ඔළුව හරවලා ගොඩ එන්න වීර්ය කරන්න ඕනේ. වීර්ය අවශ්‍යයි. වීර්ය කියන්නේ දැගලීම නොවේ. දියසුලියත් සමග සටන් කිරීමක් නොවේ. එහෙනම් අපි හරියට වීර්ය කරා තාම කිසි දෙයක් වෙලා නැහැ කියනවා. ඒතරේ වීර්ය සම්මා වායාම නොවේ. වායාමයක් තියෙනවා හැබැයි සම්මා නොවේ. සම්මා කියන්නේ මේ එළියට එන්න ගන්න වීර්යයට. උපාදාන නොකර ඉන්න ගන්න වීර්යයට.
අවසරයි සර්. මේ චැට් බොක්ස් එකට යොමු කරපු තව ප්‍රශ්නයක් තියෙනවා. සර්, වීර්ය වඩා ගන්න ආකාරය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? තේන්.
වීර්ය මේ වඩන්නට නම් ඕනකමක් ඇති වෙන්න ඕන. දැන් ඕනකම ඇති කරගන්න. නිකම්ම වීර්ය වැඩන්න ඕන කිව්වට වීර්ය වැඩෙන්නේ නැහැ. ඡන්දේ නැතිනම් තර ඡන්ද වීර්ය ඡන්ද විරිය කියලා කියන්නේ ඒ පිළිවෙලකුත් තියෙනවනේ. ඡන්දේ කියන්නේ ඕනකම. දැන් බලන්න ඕනකම මොනවටද ඕනේ? ඒ දෙයට තමයි වීර්ය කරන්නේ. හැම වෙලේම වීර්යයක් මනුස්සයා ළඟ තියෙනවා. හැබැයි වීර්ය එන්නේ ඡන්දේ. ඒ තමන්ට ඕන දෙයට තමයි වීර්ය කරන්නේ. ඒ නිසා ඕනකම ඇති කරගන්න මේ ඡන්දය තියෙන ඡන්දේ මොනවට හරි කියන ඡන්දය මේ කුසල ඡන්දයක් කරගන්න. තරහ නොගෙන සිටීමේ ඕනකම ඇති කරගන්න. ඒ ඕනකම ඇති කරගන්න. ඒ ඇති කරගත්තොත් තමයි ඒ වෙනින් වීරිය කරන්න පුළුවන්. ඒතර පළවෙනිම කාරණේ තමයි වීරිය ඇති කරගන්න ඡන්දය ඇති කරගන්න. ඒ වෙනුවෙන්. දැනට ඡන්දය මොනවටද ඇති වෙලා තියෙන්නේ කියලා දැනගන්න. සීය තිබ්බොත් සී බුද්ධියට පුළුවන් දැනට තියෙන ඡන්දය අඳුනගන්න. අඳුනගෙන ඒ ඡන්දේ නිසා නම් අප සසරට එකතු වෙන්නේ. ඒක සසරට එකතු නොවී සිටීමේ ඡන්දය ඇති කරගන්න. ඕනෙකම ඡන්දය කියන්නේ ඕනෙකම ඇති කරගන්න. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අර අතීත, කියන්නේ සාංසාරික පුරුදු කියලා කියන්නේ වාසනාගති. සාංසාරික පුරුදු කියන්නේ අතීතේ කළ දේ, වැඩි බාර ගානක් කළ දේ සහ අසීහියෙන් කළ දේ නිසා දැනට තියෙනවා නැඹුරුවක්. නැඹුරුවක් තියෙනවා. කියන්නේ පල්ලමක් හදාගෙන තියෙනවා. ඉතින් මේ පල්ලමට පළවෙනි අඩිය තිබ්බහම ඒ ඇති. අනිත් අඩිය එක එක තියන්න ඕන ලිස්සලම වැටෙනවා. කෙලීම පතුලටම වැටෙනවා. ඒ තමයි පුරුද්ද කියන එකේ හැටි. ඉතින් මේ දැන් මේ මේ කාරණයත් හඳුනා ගන්න මොන විදිහේ සංසර පුරුද්දද තියෙන්නේ? ඒ පුරුද්දකට අනුව යන්න වීර්ය කරන්න ඕනේ. වීර්යක් අවශ්‍ය නැහැ පුරුද්දකට. ඒ කියන්නේ පල්ලමකට වැටෙන්න වීර්යක් කරන්නේ නැහැනේ. වැටෙන්න කවුද වීර්ය කරන්නේ? නොමැටි ඉන්න සහ උඩට එන්න තමයි වීර්යය අවශ්‍ය. ඒතර වැටෙන මොනවටද මොන පල්ලම් වලටද වැටෙන්නේ? පුරුදු කියන කාරණේ අවබෝධ කරගන්න. පුරුදු කියන එක. අතීත පුරුදු වැඩියෙන්ම කරලා තියෙන්නේ මොනවද? දේශියම වෙන්නේ මොනවද? නොදැනුවත්වම සිදු වෙන්නේ මොනවද? මෙන්න මේ කාරණා පිළිබඳ මේ සීබුද්ධිය ඇති කරගන්න. ඒ කියන්නේ වීර්ය නැති වෙන අවස්ථා හඳුනගන්න. සහ වීර්ය කළ යුතු අවස්ථා හඳුනගන්න. මේ දෙකම එකයි. වීර්ය නැති වෙන අවස්ථානි වීර්ය කරන්න ඕන හඳුනගන්න. ඊළඟ කාරණේ තමයි එහෙම සිදුවීමකදී තීරණයක් ගන්නට සිදුවන දෙයට ඉඩ දෙන්නේ නැතුව සිදුවිය යුතු දේ උත්සාහ කරනවා කියන ඒ තීරණයක් ගන්න. එතෙන්දි ගන්න ඒ තීරණයක මේ වන්දනා කරනකොට ගත්තට මදි. එතෙන්දි ගන්න. මොකද මේ වීරිය කියන දේ චේතනාවෙන් හැම විටම බලගන්නන්ට ඕනේ. විරිය චේතනාවෙන් බලගන්නන්ට ඕනේ. එහෙම නැත්නම් මේ ඒ විරියට පණනේ. විරිය කියන චෛසිකේට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ තල්ලුව දෙන්නේ චේතනාව. තීරණයක් ගන්න. ඉතින් මේ විදිහට අරගෙන මේ බලන්න වරින් වර බලන්න අපිට උදේවල කොහොමද ගෙවුනේ? උදේවරුවේ මොන විදිහේ පෙළඹීම් වලටද ආවුනේ? උදේවරුවේ එහෙම ආවුණු බව උදේවරුවේම දැනගත්තද? එහෙම නැත්නම් නොදැනුවත්වම උනාද? කොයි වෙලාවෙද වීරිය කරන්න පුළුවන් උනේ? ඒ කළ වීරියෙන් ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද? ඒ කියන්නේ අගේ කිරීමක් කරන්න. මේ විදිහට ආවර්ජනයක් අවශ්‍යයි. දැන් මේ කාරණා තුන හතර එකතු කරගත්තොත් වීරියය බල ගන්නට පුළුවන්, වීරියේ පටන් ගන්න පුළුවන්, වීරියෙන් ගමන යන්න පුළුවන්. ඒ ආදුර ගැන ආපහු හැරිලා බලලා සතුටු වෙන්නත් පුළුවන්. හොඳයි හිතවතුනි, මේ සීබුද්ධිය පිළිබඳ කෙමෙන් කෙමෙන් අප හැම දෙනාම අවදිමත් වන බව මේ අත්දැකීම් වලින් සහ අසන ප්‍රශ්න වලින් හැම දෙනාටම වැටහෙනවා ඇති. ඒ සමගම මේ සීබුද්ධිය නිසා හැම මොහොතකම විමුක්තියේ දොරටුවක් තිබෙන බව, ඇරෙන බව පේනවා. කවදා හරි දවසක නොවි මේ මොහොතේ. ඉතින් ඒ දොරටුවේ එළියට එමු. මොකද ඊළඟ දොරටුව කොතනද තියෙන්නේ? ඒ පැත්ත හැරිලා ඉඳීද ඒ දොර ඇරෙනකොට අපි දන්නේ. මේ මොහොතින් ප්‍රයෝජන ගන්න. මේ මොහොතින් ප්‍රයෝජන ගත්තොත් ඊළඟ මොහොතින් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතින් ප්‍රයෝජන නොගෙන ඊළඟ මොහොතින් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතුවොත්, ගන්නවා කියලා හිතුවොත් සමහර විට මේ මොහොතක් නැති වෙයි, ඊළඟ මොහොතක් නැති වෙයි. මේ මොහොත පමණයි තියෙන්නේ කියන ඒ අප්‍රමාද චේතනාවත් එක්ක අපි මේ සදාම් සැඳෑවෙන් වෙන්ව යමු. බොහෝ අපහසුතා මැද මේ සියලුම වැඩසටහන් සඳහා සක්‍රීයව සහයෝගය දක්වන වෛද්‍ය සුජාන්ති මෙනවියනි, ඔබතුමියට බොහෝම පිං. මේ වැඩසටහන පමණක් නොවේ, එළඹ භාවනා මධ්‍යස්ථානයේ සියලුම කල්යාණ මිත්‍රයන් සාමූහිකව සංවිධානය කරන ඒ සියලු වැඩසටහන්වල වැඩිම බරක් අදින්නේ ඔබතුමියයි. ඒවත් පහසු වෙන්නේ නොවේ, බොහෝ අපහසුතා මැද. ඉතින් මේ පිංකියා කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබතුමිය කරන කාර්යය අපි හැමෝම අගය කරනවා. ඒ වගේම මේ සාරාංශය එය හරිම අරවත් සහ පිරිපුන් ආකාරයට අප වෙතට, අප හැම දෙනා වෙතටම එවන්නට ලොකු කැපකිරීමක් කරන්නේ ජානක මහත්මා සහ නලින් මහත්මා. ඒ තුමන්ලා දෙපළගේ කැපකිරීම මේ දේශනාවට වැඩි වටිනවා. කියන්නේ සාරාංශය වටිනවා මේ දේශනාවට වැඩිය. ඉතින් පුතුමන්ලා දෙපළටත් මේ අප හැම දෙනාම ගන්න ප්‍රයෝජනෙයි කුසලය අනුමෝදන් වේවා. හිතවතුනි මේ මොහොත පමණයි තිබෙන්නේ කියන ඒ දැක්මත් එක්ක අපි සමුගනිම වූ සැමටම සදා ශාන්තිය සැනසෙල්ලක් වේවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි.
ආ ඔබතුමාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. එසේම වේවා.
මේ වගේ වටිනා වැඩසටහනක් ලබා දෙන ඔබ හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
බොහොම පිං. තෙරුවන් සරණයි.